දැන් බෙරට අහනවා ඇහෙනවා කොහොමද ඒක දැනගත්තේ කියලා කණෙන් ශබ්ද ඇහෙනවා හිතෙන් බෙරයක් ගහනවා පෙන්නනවා ඒක හිතෙන් පෙන්නපු එක නේද මේ මොහොතේ දැනගත්තේ ඒක එළියේ තියෙන සතර මහා ධාතු කියලා බාරගත්තේ ඔයගොල්ලෝ නොදන්න කමට නේද එහෙනම් බාහිරේ තියෙන එක මේ මොහොතේ නොදන්න කමට සකස් කරපු දෙයක් අවිද්‍යාවෙන් සකස් කරපු දෙයක් සතර මහා ධාතු රූපය කියන්නේ මේ මොහොතේ වෙන්නේ කණෙන් ශබ්දයක් ඇහෙනවා හිතෙන් ඒකට අදාළ රූපමවල පේනවා මනසේ මහපු එක තමයි මේ මොහොතේ තමන් දැනගන්න. ඔය දැනගත්තේ එළිය තියෙන එක කියන්නේ පරණ පුරුද්ද, ලෝකෙට ඇති පුරුද්ද. අපි ලෝකෙට ඇති පුරුද්දයි මේ මොහොතේ සිද්ධ වුණ දෙයි අතර වෙනස දකිනවා. මේ මොහොතේ සිද්ධ වෙන්නේ කණෙන් ශබ්දයක් ඇහෙනවා, හිතෙන් හිතනවා කියන එක විතරයි. ඒ බව නොදන්න කමට තමයි එළිය රූපයක් බාරගන්නේ. ආයෙ හුස්මට අවධානය යොමු කරන්න. ඉතරයන ගතිය පහල යන ගතිය දැන් බලන්න තමන්ගේ ශරීරය මේ මොහොතේ තියෙන්නේ මොන ඉරියව්වෙද තමන්ගේ ශරීරය මේ මොහොතේ තියෙන ඉරියව්ව වාඩි වෙලා ඉන්න හැටි අත් කකුල් තියෙන හැටි ඔක්කොම තේනවා තමන් ඇඳගෙන ඉන්න ඒව පවා පේනවා. දැන් ඔය පේන්නේ ඇහැටද හිතටද මේ මොහොතේ? සිතට. ඇස් දෙක වහගෙන ඉන්නේ. හිතට පේනා හොඳට තමන්ගේ ඉරියව්ව. හොඳට බලන්න එහෙනම් ඔය දැනගන්නේ එළියේ තියෙන අල්ලන්න පුළුවන් ශරීරයද හිතට පේන එක? හිතට පේන අපි පිළිගත්තේ අල්ලන්න පුළුවන් එළියේ තියෙන ශරීරය කියලා. හිතෙන් හදපු දේ හිත දැක්කා කියන තැනට සිහියම නැති නිසා මේ මොහොතේ භෞතික ශරීරයක් බාරගත්තා. එළියේ කොහෙක් කෑ ගහනවා එහෙනම් කොහොමද ඒක දැනගන්නේ? කණෙන් ශබ්දයක් අහනවා හිතෙන් හිතනවා. එතකොට අපි දැනගත්තේ හිතෙන් හිතපු රූපය නේද? කොහා කියලා දැනගන්න? ශබ්දය ඇහෙනකොට හිතෙන් හැදෙන රූපේ නේද මේ මොහොතේ දැනගන්නේ? එහෙනම් අපි බාර ගන්න පුරුදු වෙලා තියෙන්නේ එළියේ තියෙන රූපය. එළියේ තියෙන රූපේ මේ වෙලාවේ අපේ ආයතන වලට අහු වෙන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ. එහෙනම් මේ මොහොතේ දැනගත්තේ එළියේ තියෙන එක කියන්නේ බොරුවක්. අවිද්‍යාවෙන් කරපු සංකාරය. චේතනාවකින් කියපු එකක් විතරයි. ඇත්ත නෙවෙයි. ආය හුස්මට අවධානය යන්න. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. දැන් බාහිර කොහෙත් දැනගන්නවා කියන එක බොරුවක්. මනසේ හදන එක මනස දැනගන්න. වාඩි වෙලා ඉන්න ශරීරයක් දැනගන්නවා කියන එකත් බොරුවක්. මනසේ හදන චිත්‍රේ මනසේ දැනගන්නවා විතරයි. ඒ ශරීරය හදන්න තව ආයතනයක් උදව් වුණා. කාය ආයතනය. කයෙන් දැනෙන ස්පර්ශ ටිකක් උදව් කරගෙන තමයි ශරීරයේ තියෙන හැඩයක් මේ මොහොතේ සකස් වුනේ. හැබැයි මේ හැඩය සකස් කළේ කයෙන් නෙමෙයි මනසෙන්. මේ මනසෙන් හදපු ශරීරය මනස දැනගත්තා. ඒක එළියේ තියෙනවා කියලා බාරගන්නේ මොඩරන. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. දැන් බලන්න ඉහළ යන හුස්ම තියනවා කියලා මේ මොහොතේ දැනගන්නේ කොහොමද? මොන ආයතන වලින්ද? කාය ආයතනෙන් මොනවද දැනෙනවා? මනසෙන් කල්පනා කරනවා. එක මොහොතක දැනීම ගත්තොත් කාය ආයතනෙන් දැනෙන. එක ක්ෂණයක දැනීම ගත්තොත් ඒකට ඉහළ යන හුස්ම කියලා හරි පහළ යන හුස්ම කියලා හරි කියන්න පුළුවන්. දැන් එක ක්ෂණයක දැනීමකට මොකක්වත් කියන්නේ දැනීමකට. අපිට ඉහළ යනවා කියලා කියන්න දැනීම් කිහිපයක් එකතු කරගන්න. පහළ යනවා කියනවා දැනීම් කිහිපයක් එකතු කරගන්න. කවුද මේ එකතු කරලා හුස්ම සකස් කරන්නේ? මනස. නවයේ ඉඳලා නැස බහාවේ සකස් කළේ මනස. දැනීම් කාය ආයතනෙන් දෙන දැනීම් එකතු කරලා ඉහළ යන මුලකක් කියන එක සකස් කරන්නේ මනසෙන්. පහළ යන මුලකක් කියන එක සකස් කරන්නේ මනසෙන්. නැත්නම් මනසෙන් හදපු දේ මනස දැනගෙන අපේ මෝඩකමට නැහැ හැකෙන මුලකක් සකස් කරනවා නේද? ඒක අවිද්‍යාවෙන් කරන සංකාරය චේතනා ටිකක් විතරයි. අවිද්‍යාවෙන් කරන සකස් කිරීම. දැන් ඒ දැනීම දිහා බලائیں۔ ඉස්සෙල්ලා ඉඳලා එන ගතියේ තියෙන දැනීම කිව්වා, පහළ යන ගතියේ තියෙන දැනීම කිව්වා. නෑ, අර ඒවා කියන්නේ හිතෙන්. ඒක දැනීම ටික දිහා බලائیں۔ පුළුවන්. හිතෙන් කියන ඒවා දැනීමට අයිති නැහැ. හිතෙන් කියන එක හිතීම. දැනෙන ස්වභාවය දිහා බලන්න. මොනවද දැනෙන? දැනීමේ ඉහළ යන ගතියක් පහළ යන ගතියක් නැහැ. ඒක මනස නිර්මාණය. මනස නිර්මාණ දැනීමට අයිති නැහැ. දැනීම් ස්වභාවය දිහා බලයි. මොනවද දැනීම් ටිකක් ගන්න තියෙන? සියුම් දැනීම් ටිකක්. දැනීමයි හිතන ටිකයි වෙන් කරන්න. හිතන ටික වෙන එකක්. දැනීම වෙන එකක්. දැනීම දිහා බලන්න. දැනීම ස්වභාවය. ඔය දැනෙන්නේ මේකෙන් කියලා කියන්නේ හිත. හිතන හිතෙන් කියන ඒවා දැනීමට අදාළ නැහැ. ඇස් තරියහම ඒ දැනීම තියනවද නැද්ද? හුස්ම ඇතුල් වෙන පිට යන හැටි හොඳට බලන්න ඇස් දෙක අරගෙන ඒ දැනීම තියනවද නැද්ද? තාමත් තියෙනවා. ඒ දැනීම ඉහළ යන ගතිය පහළ යන ගතිය කියලා කියන්නේ මොකද? දැනීමෙන්ද මනසෙන්ද? මනසෙන්. මනසෙන් කියන ටික දැනීමට අයිති නැහැ. ඇස් දෙක අරගෙනත් ඔබ බලන්න පුළුවන් නැහැ. දැනීම දිහා බලා හිටියොත් හිතන ටික වෙනවා. හිතන ටික දැනීමට අයිති නැහැ. ඔය හිතපු දේ දිහා නෙමෙයි බලා ඉන්නේ, දැනෙන දැනීම දිහා. ඒකට හිතන ටික එකතු කරන්නේ අපේ මොහොතේ. සිතීම එකක්, දැනීම තව එකක්. ඒ දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඇස් වහගෙනත් හිතන්න පුළුවන්, ඇස් ඇරගෙනත් හිතන්න පුළුවන්. දැන් ඔය ටිපගෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
දැන් මේ කියන දැනීම අවස්ථාව ගැන මේ දර්ශනා කරලා ඒක සිතේම පැනවීමක් කියලා වෙනම දැනගත්තා. නමුත් දැන් මෙතන කිව්ව විදිහට සිතෙන් දැනෙන එකයි හිතෙන එකයි දෙකක් කියන එක දැන් ඒ වැඩිච්ච සීතල වතුරේ වෙලාවේ වදිනකොට මම ටිකක් වෙලා කල්පනා කරා මේම වැටහිල්ලක් ආවා. දැන් මේ වැදින්න මට වායෝ ගුණයක ඇරෙන්න පඨවි ආපෝ තේජෝ කියන තුනටම මෙහිම අදහසක් ගොනුණා. කාලයට ඉඳදීලා චුට්ටක් වෙලා මේ වතුර ටික වැදුනට පස්සේ තමයි මට තද බවක ලක්ෂණයක් හරි ඇඟ දිගේ ගලාගෙන ගිය හින්දා තමයි ආපෝ ලක්ෂණයක් හරි සීතල බව උනා ටිකක් වෙලා වැඩිපුර වෙලා වැදුනට පස්සේ තමයි සීතල බව දැනගන්න හම්බුනේ. නැත්තම් එතන ඒ ලක්ෂණ තුනටම අර්ථයක් නැහැ කියලා.
දැන් Taman හිතන්න අන්න දැන් අතට වතුර ටිකක් වැටෙනවා. සීතල වතුර ටිකක් වැටෙනවා. ඒ වෙලාවේ මුලින්ම දැනගන්නේ මොකක්ද? කියපු කතාව අමතක කරන්න. ඒ වෙලාවේ මුලින්ම දැනෙන්නේ මොන ආයතනෙද දැනෙන්නේ?
කාය
ආයතනෙ මොනවද දැනෙන්නේ? ආයතනෙම නේද පටන් ගන්නේ. හ්ම්? දැන් තමයි මේ නෑ කියලා හිතන්නේ. එතකොට කායට මොනවද දැනෙනවා? කියන්නේ අතට මොනවද දැනෙනවා? ඊළඟට නේද දැනුනේ මොකක්ද කියලා දැනගන්න. මොන දැන් දැනගන්නවා සීතලක් දැනුණා කියලා. මුලින්ම තියෙන්නේ දැනීම විතරයි. එකට අවධානය යොමු කරනවා මේ සීතලයි කියලා දැනෙනවා. ඊළඟට තව ටිකක් වෙලා යනකොට වතුර වැටිලා අතට කියලා දැනගන්න. තේරද දැනගත්තු කර්ම තුන. මුලින්ම මොකද්ද දැනීමක් තියෙන. හරි. ඒ දැනෙන්නේ මොකද්ද කියලා චුට්ටක් අවධානය යොමු කරනකොට දැනෙන්නේ සීතලක් කියලා දැනගන්න. තව ටිකක් ඒකට අවධානය යොමු කරනකොට අනේ අතට වතුර ටිකක් වැටිලා කියලා දැනගන්න. ඒක තව උදාහරණයකට ගන්න මදුරු එක්කනවා කියලා හිතන්න. ඒත් ওই විදිහට නෙමෙයි. ඉස්සෙල්ලම දැනෙන්නේ මොකක්ද? දැනීම. ඊළඟට ඒ දැනීම වර්ග කරනවා. රිදෙන. ඊළඟට කියනවා රිදීමක් දැනෙනවා කියලා. නේද? ඊළඟට තව ටිකක් හිතනකොට මදුරුවේ කත කනවා දැනෙනවා. ඒ සිද්ධි තුනක් වෙලා නේද උතන. දැන් අපි දැනගත්තු සිද්ධියක් අපි ආයේ හිතලා බලමු. මම මදුරෙක් කනවා කියලා දැනගත්තා. ඒක මේ කොහොමද? අතට වතුර ටිකක් වැටුණා කියලා දැනගත්තා. ඒක උනේ කොහොමද කියලා දැන් මේ අපහු හිතලා බලමු. දැන් දැනෙනවා නේ. දැන් අපි ධුමණින් හිතර බලනවා. හරි සිද්ධියේදී මොන වගේ දේවල්ද? එතකොට මුලින්ම මේ මොකද්ද? දැනීමක්. දැනීම කියන එකේ රිදීමක් සීතලවක් තියනවද? නැහැ. දැනීම දිහා නිකන් හිතෙන් බැලුවට පස්සේ නේද සීතල හරි රිදීම නැත්තම් රස්නේ කියන එක එන්නේ නේද? එතකොට ඒක දැනීමට අයිති දෙයක්ද හිතපු දෙයක්ද? හිතපු දෙයක් කියලා පැහැදිලි තියෙනවා. දැනීම් ස්වභාවය කාය ආයතනෙන් දුක්. ඒක රිදෙන එකවත් රස්නේවත් සීතලවත් නෙවෙයි. දැනීම දැනීම ගැන හිතනකොට නේද ඔය රස්නේ ඔය සීතල ඔය රිදීම කියලා දැනගන්නවා කියන එකයි දැනෙනවා කියන එකයි දෙකක් නේද? වෙනද වෙනස? දැන් මොනවදෝ දැනෙනවා. ඒ දැනීමේ දැනගත්තු දේවල් ටික නෑ. ඒ දැනීම ගැන පොඩ්ඩක් හිතනකොට තමයි අවධානය යොමු කරනකොට තමයි ඔන්න සීතල වෙන රස වෙන රිදෙනවා කියන ටිකක් එන්නේ. ඔව් අතේ අතේ කියලා දැන් දැනීම අද කිව්වේ අත කියලා නැත්නම් දැනීම ගැන හිතනකොටද අතක් කරන්නේ හිතන දැනීම කියන එකේ අතවත් නැහැ රස්නයක් නැහැ දීතලවත් නැහැ නේද විදීමක් නැහැ මුලින්ම වෙන්නේ දැනීම කවුද මොනවා හරි අපේ වැදුනා කියන එක දැනීමක්ද සිතීමක්ද ගලන ගතියක් වතුර වගේ ගතියක් කියන එක දැනීමද සිතීමද සිතී අනවක වෙන කරගන්න පුළුවන්ද කියලා දැනීම දැනීම මාත්‍රේ අපි හිතපු එකක්වත් නැහැ නේද දැනීම මාත්‍රේ ඔය විස්තර මොකුත් නැහැ අතක්ද රීතලද රස්නයද රිදෙනවද මොකක්වත් නැහැ දැනීම කියන කොටස ඒ දැනීම කියන්නේ මූලික කාය ආයතනෙන් අත්දකින ස්වභාවය නේද දැනීම ඒකට දැනීමට මනසෙන් එකතු කරගන්න එක නේද අනිත් එක සීතල රස්නේ දියර ගතිය වතුර අත ඒවා දැනීමද දැනීමට එකතු කරන ඒවා එකතු කරන
ඒවා
දැන් අපි යමුම හිතනකොට දැනීම උනාට පස්සේ තමයි හිතපු ටික එකට දැනෙන්නේ එතකොට මේ වෙලාවේදී අපිට කාල දෙකක් තියෙනවා ඉස්සෙල්ලා දැනුණා පස්සේ හිතපු ටික ඔබට දැනෙනවා නේද එතකොට හිතනකොට දැනීම ඉවරයි. එහෙනම් අපිට තේින්නේ නැහැ මොනින් බැලුවත් තමයි තේින්නේ නේ. දැනීම එකක් සිතීම තමයි. දැනීම ඉවර වෙලා තමයි හිතන්නේ. ඒක ඔක කාලෙ ටිකක් දික් කළොත් එන්නේ. අපිට තේින්නේ ওই දෙකම එක මොහොතේ කියලා. එක මොහොතේ වුණාට දැන් ආයෙත් දෙකක් ආයතනෙන් දැනෙනවා හිතෙන් හිතනවා වගේ වැඩක් නේද ඒක අපි. ආයතන දෙකක් එක ශ්‍රේණියේ වැඩ කරන්න බෑ නේද? ඈ. විඥාන පැත්තෙන් බැලුවොත් විඥාන දෙකක් නේ. කාය ආයතනෙට කාය විඥානෙ හිතන්න ගියාම මනෝ විඥාන. එතකොට මොන සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් කෙනාට පේනවා මේ සිද්ධි දෙක එකමහත වෙන්න බෑ. එකක් ඉවර වෙලා තමයි අනිත් එක. ඒ සාමාන්‍ය මට්ටමට හිතන්න පුළුවන් කෙනාට. තාම අපි හිතන්නේ ලෝකෙට අයිති විදිහටද නැද්ද? ලෝකෙට අයිති විදිහට. ඒක සාමාන්‍ය හිතන්න පුළුවන් කෙනාට ওই ටික හිතාගන්න පුළුවන්. ඒක ඔක ලෝකෙට අයිති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මට්ටමක්. ඒක ලෝකෝත්තර දර්ශනය වෙන්නේ නැහැ. ලෝකෙට අයිති කෙනෙකුට ගෝචර වෙන ටිකක් නෙවෙයි කියන්නේ. ඒක ලෝකෝත්තර දර්ශනය වෙන්නේ නැහැ. තාම අපි ලෝකෙට අයිති විදිහට විස්තර කරනවා දැන් සිද්ධ වුණාද නේද? මොනවද දැනුණා? දැනෙන ඒවට නම් ටිකකුත් දැන්. නැත්නම් දැනෙන ගතියට අපි ස්වභාව ටිකක් එකතු කළා. නේද? සීතල ගතිය රස්නේ ගතිය අත කියන එක අතේ ගෑවෙන වතුර මේ ස්වභාව ටිකක් එකතු කළා දැන් එකතු කරපු ටික දැනීම නෙවෙයි දැනීමට මොනවද ටිකක් එකතු කරා හැබැයි අපි කියන්නේ නම් අතට වතුර වැටුණා නැත්නම් අත මදුරු එක්කම අර සිද්ද උඩ ටික දැන් මතක නැහැ. දැනගත්තේ මොනවද? අත මතුරු ටික. නැත්නම් අතට වතුර ටිකක් වැටුණා. ඔක නේද අපි ජීවත් වෙන මට්ටම. එතෙන්ට එනකම් මේ ටික හැදුනේ කොහොමද කියලා බැලුවේ නැහැ. විදර්ශනාවේදී අපි බලමු. ඔය විදර්ශනවත් වීමට එනකම් ආවේ කොහොමද? අත මතුරු එක්කම කියනකම් ආවේ කොහොමද? එතකොට තමයි අර ආයතන ටික වෙන් කර ගන්න පුළුවන්. මුලින්ම දැනෙනවා, ඊළඟට ඒකට මොනවද ඕ ටිකක් එකතු කරලා රිදෙනවා, සීතල. ඊළඟට ඒකට තව ජාති ටිකක් දැම්මම ඔහම දැනෙන්නේ මදුරුවෙක් කනකොට. එහෙම නැත්නම් ඔහම දැනෙන්නේ වතුර ටිකක් අතට වැටෙනකොට. තව ටිකක් එකතු කරලා හරියට තට්ටු දෙකක ගයක් හැදුවා වගේ. මුලින්ම දැනෙනවා කියන එක මූලික බිම. ඒක සීතලද රස්නේද රිදෙනවද? ඔන්න ඊළඟ තට්ටු ගහට. ඊළඟට දැම්මා අතයි වතුරයි, අතයි මදුරුවයි කියලා තව තට්ටු ගහනවා. තුන්වෙනි. නේ? අට දෙකේ ගයක් හදුවා වගේ වැඩක් කරනවා. ඈ දැන් ඔයිටික වෙන්කලොත් අපිට නිකන් තේරෙනවා. ජාති තුනක් සිද්ධ වෙනවා, කර්ම තුනක්. මම එතකොට ඉස්සෙල්ලම මේ මොකද්ද, පස්සේ මේ මොකද්ද පිළිවෙලකුත් දෙන්න දුන්නා. එකයි ඒක ලෝකෙට අයිති කිව්වේ දැන් කාලෙට අහු වෙලා තමයි අපි හිතන්නේ. ලෝකෙට අයිති ಜಾති වලින් තමයි ඔය හිතන්නේ. හ්ම්. ඔයිටිකවත් හිතන්න බැරි කෙනාට ඔක උනේ කොහොමද කියලා දන්නේ නැහැ. විදර්ශනයේ ආරම්භයේ තමයි දැන් මේවා උනේ කොහොමද කියලා හොයනවා. සමුදය හොයාගෙන යනවා. සමුදය ධර්මානුපස්සී. නේ? කායක් තිබුණා සමුදය ධර්මානුපස්සී වෙන්නේ. ඒක තමයි කායේ කායනුපස්සී විදෙන්නේ. සමුදය ධර්මානුපස්සී. හැබැයි දැන් සමුදය ධර්මානුපස්සී වුණාට තාම ලෝකෙට අයිති විදිහට තමයි සමුදය හොයාගන්නේ. හයි එකක් අපි කාලෙට අරගෙන. අනිත් එක ඕවා දැනගත්තු මම ඉන්නවද නැද්ද? රිදෙනවා දැනන්නේ කාටද? මට. රස්නේ දැනන්නේ කාටද? මට. අතට වතුර වැටෙනවා කියලා දැනගත්ත කවුද? මම.
සක්මන්
භාවනාවේ කොයි සිද්ධියකටද? ඔව් ඔව් ඕනෑ විලාසක ඔක තමයි. සක්මන් කරද්දිත් ඔය තමයි දැනගන්නේ. මම ඇවිදිනවා. මගේ කකුල උන ඔසවනවා. ගෙනියනවා, තියනවා, පොළවේ තියනවා නේ. ඒතෙන්ට ඔබ ගන්නවා. ඒකට අපි ලෝකෙට ඇති වෙන ටික තමයි ඉස්සෙල්ලා දැනගන්නේ. වෙනස තියෙන්නේ ඒකට සිහිය තියෙනවා. හැබැයි සිහිය තියෙන්නේ තාම ලෝකෙට අයිති විදිහට. ලෝකෙට අයිති විදිහට සිද්ධ වුණේ මොනවාද කියලා දැනගන්න. ලෝකෝත්තර දර්ශනයට කියන්නේ, ඒ කියන්නේ ලෝකෙ ඉක්මවා යන දැක්මට කියන්නේ. ලෝකෙ හටගත්තු හැටි නම් හොඳට තේරෙනවා. නේද? ඉස්සෙල්ලා වුණේ මේක, ඊළඟට වුණේ මේක, ඊළඟට වුණේ මේක. ලෝකෙට අයිති දේවල් ටික ඔන්න දැනගන්න. ඒ ටික දැනගෙන ඉන්නත් ලොකු නුවණ. සාමාන්‍ය කෙනාට ඕක දෙන්නේ නැහැ.
සර් එතනදී සතරමා ධාතු වල ලක්ෂණ නිෂ්ප්‍රභාත් වෙනවා එක මොහොතක් කියලා හිතුවොත් සීතලයි වතුරේම අපිට ආපු පටවි ආපෝ තේජෝ ගුණ ටික නිෂ්ප්‍රභා වුණා. ඒ කියන්නේ එක මොහොතකට කැටි කරන්න පුළුවන් නම් කියලා ගත්තොත්.
දැන් ඇයි එක මොහොතද? දැන් මොහොතවල තුනක්
මොතෝතුණ
නැමක මූලික අවස්ථාවේ වැඩිමතම ගත්තොත් එහෙම ලෝකේ පැත්තෙන් වුණත් දැන් දැන් ඔය අවස්ථාව තුනෙන් එකකින් නැවතුනොත් එහෙම මූලික අවස්ථාව මොකද්ද? දැනෙන ගතිය. දැනෙන ගතිය නැවතුනොත් ඉතුරු තට්ටු දෙක තියෙනවා. ඒවට ඉතුරු සකස් කරපුවා කොහොම අපි හදපුවා? කවුද හැදුවේ? මම. දැනීමට අමතරව ඒකට දාපු සේරම හදපුගෙන ඉන්නවද නැද්ද? එහෙනම් ඒ ටික පිළිගන්නකම් මම ඉන්නවද නැද්ද? ඉන්නවා. සක්කාය දිට්ඨිය තියනවද නැද්ද? තියෙනවා. සක්කාය දිට්ඨිය පිළිගන්න කරුණු ටික සකස් වුණා. නේ දැන් ඒවා දිගට තියෙනේ නැද්ද? ඇති උනා නැති උනාද? දැනීමක් ඇති වුණා නැති වුණා, රසනේ සීතල කියලා හිතපු එකක් ඇති වුණා නැති වුණා, අත නඳුළු එක්ක ඒවා තියපු එකක් ඇති වුණා නැති වුණා. නැති වුණා නැති වුණා කියලා දැනගත්තේ කවුද? හිතන්නේ බාහිර දෙයක් කයේ ගැටුණ හින්දා තමයි ওই ටික උනේ. ඒ ලෝකයා ගන්න ටික. ලෝකයා හිතන්නේ අපේ මොනවා හරි ගැටුණ හින්දා තමයි ඔය දැනෙන්නේ. කය ඇතනේ බාහිර රූපේ ගැටුණ හින්දා තමයි විඥානේ පහළ වෙන්නේ. ඒ පටන් ගන්න. එතකොට සාමාන්‍යයෙන් හිතන කෙනා මොනවද දැන් දැනගන්නවා? අතේ මොනවද ගැටුණා? ගැටුණ නිසා විඤ්ඤාණය පහළ වුණා. තින්න සංගති පස්ව. ඒ කියන්නේ අජත්තත් අපි නම වතුර ටිකක් ගැටුණා කියන්නේ. වතුර කියන්නේ බාහිරද නේද? පොට්ටක් දෙන්නේ බාහිර රූපෙන්නේ. බාහිර වතුර අජත්තතේ බාහිර වතුර ගැටුණා. විඤ්ඤාණය පහළ වුණා. විඤ්ඤාණයද කාය. එතකොට අත්යි වතුරයි කාය විඥානේ කියනකොට ජාති තුනක් තියෙනවා නේද? තින්නම් සංගති පස්සු. පස්සපච්චය වේදනා. අනේ දැන් මේ ජාති තුන ගැටුණ නිසා වේදනාව හටගත්තා. යං වේදේති තං සංඥා. යමක් විඳෙයිද ඒ කාඳුරට යම ඉන්දීත ඒ කාඳුරට යම් වේදේති තං සංඥා යමක් විඳීද එහෙම දැනගන්න යම් වේදේති තං සංඥා දැන් මුලින් නම් උනේ කයයි වතුරයි විඥානේ හටගත්තා නිකන් ඒ හට ගැනීම නිසා වේදනාව ස්පර්ශය හටගයි තුන් දෙනා කියන්නේ ස්පර්ශය තින්න සම්මති පස්ස පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා මොකද පහළ වුනේ වේදනාව ඒ තින්න සංගති පස්ස පස්සපච්චය වේදනා ඊට පස්සේ කියන විදිහ පොඩ්ඩක් වෙනස් වෙනවා පස්සපච්චය වේදනා කිව්වට පස්සේ කොහොමද කියන්නේ? යං වේදේති තං සංඥාන. එහෙම කරන්නේ. යම ඉදීද ඒක හඳුනගන්න. යම ඉදීද ඒක හඳුනගන්න. යං වේදේති තං සංඥාන. යං කියපු එක තමයි දැන් තං වෙලා ඒ විඳපු දේ අඳුනගන්න. යමක් වෙදීද ඒක හඳුනගන්න. ඉස්සෙල්ලා කියපු එකේ මේකේ වෙනසක් තියෙනවා. මොකක්ද වෙනස කියලා තේරෙන්නේ? දැන් පස්සපච්චය වේදනා කියපු එකයි යං වේදේති තං සංඥානාති කියපු එකේ මොකක්ද වෙනස?
අවස්ථාවක් ගැන
විතරයි පළවෙනි. පස්සපච්චය වේදනා පළවෙනි. පස්සේ නිසා වේදනා. පස්සපච්චය වේදනා. හේතුඵල ක්‍රියාවලියක් විතරයි. ඊට අමතරව දෙයක් තියෙනවා ඊළඟ කතාවේ.
යමක්
විඳීද ඒක අඳුරගන්න. යමක් විඳීද කියන එකේ මොනවද තියෙන්නේ? යමක් කියන එකක් තියෙනවා. යමක් විඳීද කියනකොට
තමයි
අන්න ඒක තමයි ඔයගොල්ලන්ට අහු වෙන්නේ. යමක් විතරක් නෙමෙයි යමක් විඳපු ගැනත් යමක් විඳීද? දැන් පුද්ගලෙක් ඇවිල්ලා නේද? යමක් විඳීද? දැන් විඳින්නෙක් ඉන්නානේ. මේ සෙල පස්සපච්චය වේදනා කියනකොට කෙනෙක් නැහැ. දැන් යමක් විඳීද කිව්වොත්? යමක් විතරක් නෙමෙයි. විඳින්නෙකුත් ඉන්නවා. යම් වේදේටි කියනකොට යමක් විඳීද? යමක් කියන එකක් තියෙනවා විඳින්නත් ඉන්නවා. යමක් විඳීද? ඒක අඳුර ගන්නවා. මේතර කෙනා ඉන්නවා නේද? යමක් විඳීද ඒක අඳුර ගන්නවා කියනකොට යමක් විතරක් නෙමෙයි. යමක් කියලා දැනගත්තු කෙනත් ඉන්නවා, ඒක අඳුරගත්තු කෙනත් ඉන්නවා. මේ යමක් කියන එකක් තියෙනවා, ඒකේ අඳුර ගැනීමක් තියෙනවා, ඔය දෙකම කරපු පුද්ගලයෙකුත් ඉන්නවා. පැහැදිලිද?
යමයි අඳුනා
ගැනීමයි පුද්ගලයෙකු. ඔව්, යමක් යමක් ඉඳපු කෙනත් ඉන්නවා, යමක් හඳුනාගත්තු කෙනත් ඉන්නවා. කෙනෙක්ගෙන් තොරව ඒක කියන්න පුළුවන්. යම් වේදේටි තන් සංජානාති කියනකොට කෙනෙක් වෙංගලා නේ. දැන් මුල ටිකේ නම් එහෙම කියන්න අමාරුයි නේද? කලක් තියෙනවා, ඒක ගැටෙන දෙයක් තියෙනවා, විඥානයක් තියෙනවා, ඔය තුනේ සංගතියට පස්සේ කියනවා පස්සපච්චය වේදනා. ඒ જાති තුනෙන් ද වේදනා. දැන් පුත්කල කතාවක් නැහැ නේ. නේ? ඉන්න සංගති පස්සෝ ඔය තුනේ සංගතියට පස්සේ කියනවා ඒ පස්සපච්චය වේදනා. හැබැයි ඊළඟට කියන කතාව යමක් විඳීද ඒ අඳුරගන්න. යන් වේදේති සංසංජානාති කියනකට පුද්ගලයා රින් කරලා නේද? ඊළඟට යම් සංජානාති තන් විතක්කේ. යමක් අඳුනගනීද ඒගෙන දැන් කල්පනා කරනවා විතක්ක. දැන් පුද්ගලෙ ඉන්න ඕනේ නේ කල්පනා කරගෙන. හඳුරගත්තු කෙනෙක් කල්පනා කරන කෙනා. යම් සංජානාති තන් විතක්කේ. යම් විතක්කේ තිතම් පපංචේ. අන්නේ විතක්ක ටික තමයි ඊළඟට ප්‍රපංච කියලා. තම් පපංචේ. අතෝ නිදාන මේක තමයි නිදාන හේතුව.
ඒක
යමක් කියනකොටම දෙයක් විතරක් නෙමෙයි. ඒ යමක් එක්ක එනවනේ වේදේති හරි සංජානාති හරි විතක්කේති හරි යමක් කියලා නිකන් නෙමෙයි. යමක් ගැන ක්‍රියා කරපු කෙනෙකුත් ඉන්නවා. ඒ දෙ විඳපු හරි අඳුරගත්තු හරි හිතපු හරි ඒක ඇල්ලක් නෑ. යම් වේදේති තත්ත්වය. යම් සංජානාති තන් විතක්කේ. යම් විතක්කේති තන් පංචේ. ඉන්නා නේද? එතකොට ඔය කියන්නේ දැන් අපි අර මුලින්ම බැලුවේ ඒ ටික ලෝකෙට ඇවිත් ඉතින් අන්නේ ලෝකයා දැනගන්න විදිය. ඔය ලෝකෝත්තර දර්ශනේ නේද? එතකොට ලෝකයා දැනගන්නා කය කුයි කයේ ගැටෙන දේ කුයි තියෙනකොට විඥානයක් පහළ වෙනවා. ඒ තුනට කියන තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ඊළඟට දැන් ඔයගලන්ට වේදනාව දැනෙනකොට දැනුවත් අවධානය යොමු කළානේ නැහැ නෙමෙයි මං කියන්නේ. සිහිය යොමු කරන්න දැනුණා නේද? කාය ඇතනින් දැනුණා කිව්වනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? සීතලද, රාස්නේද, රිදෙනවද ඔය දෙයක් එකතු කළා. නේ? කවුද එකතු කරේ? අර කවුද ඉන්නා නේ? දැන් දැනීමට අයිතිද ඒ එකතු කරපු ටික? නෑ. දැන් දැනීම් ස්වභාවයේ කෙනා නැති වුණාට ඊළඟට ගෙනෙනකොට කෙනෙක් ඇවිල්ලා නේද? සීතලයි කියනකොට කෙනෙක් ඇවිල්ලා නැහැ. රස්නේ කියනකොට කෙනෙක් ඇවිල්ලා නැහැ. ආ බලන්න දැන් යන් වේදේති තන් සංජාන. යමක් විඳීද ඒ අඳුර ගන්න. එතකොට ওই සීතල හරි රස්නේ හරි ආවේ මොකෙන්ද කියලා ඔන්න දැන් තව ටිකක් විතක්ක කරනවා. දැන් අඳුනගත්ත දේ ගැන තව ටිකක් කල්පනා කරනවා. යම් සංඥාන්තිය තන විතක්කේ විතක්ක කරනකොට ඔන්න තව ටිකක් එකතු කළා ඊළඟට. මදු වාත කරනවා. අතේ වතුර වැටෙනවා. නැහැ. දැන් ඒවා මොනවාද? ප්‍රපංච කියන්නේ මොනවද? යන්නේ තේකේ තම ප්‍රපංචය. ඒ තුන්වෙනි ධර්මුව ප්‍රපංචය. නැහැ මදුරුවා හරි අත හරි කියන එක. මදුරුවා වතුර. ප්‍රපංච මේ කොහොමද කියලා වෙනම හොයාගන්න. ප්‍රපංච ටිකක් ඒ ප්‍රපංචික ගත්තොත් අත කියන එක හරි වතුර කියන එක නැත්නම් මදුරුවා කියන එක ගත්තොත් ඒවල ඔකේ තියෙන දේවල් විදිහටනේ අපි පිළිගන්නේ නේද? සතර මහා ධාතු දේවල් විදිහටනේ අපි පිළිගන්නේ. මදුරුවා සතර මහා ධාතු දැන සතර අත සතර මහා ධාතු රූපයක් නේද? හැබැයි අපි දන්නේ අපි ප්‍රපංචික එය ප්‍රපංච. ඒ ප්‍රපංච අඳුර ගන්න තව විදිහක් තියෙනවා. ඒ වයි තියෙන දැන් රූපනි ප්‍රපංච කියන්නේ තව විදිහක් නේද? හත් මඳුරු. ඒ ප්‍රපංච කියන්නේ දැන් රූපනි. ඔව්. ඒ රූප අතීත අනාගත පච්චුප්ප ප්‍රපංචික විස්තර කරනවා. අතීත අනාගත පච්චුප්පන්න චක්කු විඤ්ඤායේසු රූපේ. එහෙන් දකින්න පුළුවන් රූප. අත කියන එක එහෙන් දකින්න පුළුවන්. මදුරුවා කියන එක එහෙන් දකින්න පුළුවන්. ඒක කන වේලාවේ අතයි මදුරුවයි වර්තමාන කියලා ගමු. දැන් කන වේලාවේ අපිට පේන්නේ නැහැ. අපි ඊට පස්සේනේ බලන්නේ. බලන්නේ ඔය හදපු ප්‍රපංචේ දකින්න පුළුවන් කියන අදහසෙන් නෙමෙයි. ඒක බලනකොට අනාගතය. ඉස්සරහට දකින්න පුළුවන් වෙයි. තාම දැක්කේ නැහැ. හැරිලා බැලුවට පස්සේ පේනවා. එතකොට ඒ අනාගතේනේ. නේද? දැන් අනාගත ප්‍රපංචයක් අපි අනාගතයට දාලා නේද හැරිලා බලන්න තියනවාද කියලා. නේ දැන් හදපු ප්‍රපංචයේ බලන වෙලාවෙත් ඇති. ඉත බලනකොට අනාගතය. දැන් කන වෙලාවේ ඇහැට පේන්නේ නැහැ නේ. එතකොට වර්තමානයේ නම් අපි බලන්නේ ඊපස්සේ අනාගතේ. දැන් අපි විශ්වාස කරනවා නේද ඔය ප්‍රපංචයේ අනාගතේ තියෙනවා අපිට දකින්න පුළුවන් නැහැ බැලුවොත් පේයි කියලා. නේ? අපි හැරිලා බලන්න. දැන් හැරිලා බලන්න හිතෙන්නේ මදුරුවෙක් කනවද කියලා හැරිලා බලන්න හිතෙන්නේ බැලුවොත් ඕක වෙයි කියන අදහසින් නේද? ඒකවල අනාගතයක දාලා නේද? දැන් අපි සද්දය ඇහෙනකොට ලේනෙක් ඉන්නවා නැත්නම් ආරෙටි පෙර ගන්නවා. දැන් ගිහින් බැලුවොත් ඔය ලේන දකින්න පුළුවන් කියන්නේ අනාගත නේද? ගිහින් බලන්න. ඒකට ප්‍රපංචයේ අනාගතය ඇහෙන් දකින්න පුළුවන් කියලා බාරාරන්නේ නේද? අනාගත චක්කු විඤ්ඤායේ ස්වરૂපේ සුකරලා මම පෙර ගන්නවා. දැන් ගිහින් බැලුවොත් මොකක්ද තියෙන්නේ? බේරයක්. බේරක. ඇයි ප්‍රපංච කියන්නේ? ඇහැට පේන අනාගත රූපයක් කළා නේද? දැන් මේ මොහොතේ වර්තමාන බේරේ. හැබැයි දැන් පේන්නේ නැහැ නේ. පේන්න නම් මොකද වෙන්න ඕන? ගිහින් බලන්න. ගිහින් බලන්නේ දැන්ද අනාගතේද? අනාගතේ. දැන් මේ ප්‍රපංචය තුල තියෙනවා අතීත අනාගත පච්චුප්පන්න. ඒක කියන්නේ යම් ප්‍රපංචේති යම් විතක්කේති තම් ප්‍රපංචේති තතෝ නිදානං පුරිසං. අන්න දැන් ඒක තමයි නිදානය මේ සත්වයාට පුරුෂයාට. පුත්කලයට. తతో నిదానం పురుషం ప్రపంచ సన్యాసంకా సముదాచారణి ప్రపంచ సన్యాసంకాల పీనాన్న పులువాన్ సాగరే కొహమద పీనాన్ని అతీత అనాగత పచ్చుపన్న చక్కుయ్యే స్వరూపే අතීතය හැම දකින්නවා දැන් හැම දකින්නවා අනාගත හැම දකින්නවා කියලා මම දැන් මේක සැරිසරන්න පුළුවන්. ඒ මොනවා හින්දාද ඒක උනේ ප්‍රපංච දෙකෙන්. එතකොට ඒක නේද හේතුව? සතෝ නිදාන පුරිසං ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ කොහොමද සමුදාචරಂತಿ වෙන්නේ? අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේ දැන් බලන්න ඇත්තටම උනේ දැනීමක් විතරනේ. දැනීමට අර එක එක දේවල් එකතු කළාට පස්සේ නේද දැන් අතීත අනාගත පච්චුප්පඤ්ඤ චක්කු විඤ්ඤාය රූප ටිකක් හැදුනේ. දැනීම දැනීමෙන් නැවතුණා නම් ප්‍රපංච ටිකේ නැහැ. සංඥාදයන් වල පාළි වචනයක් කියුවොත් සංඥානවා කියන්නේ මොකක්ද කියනවා මම පාළි දන්නේ නැහැ. මොකද සංඥා ඒ මොකක්ද අහන්නද? මම අර උදාහරණයක් කියන්නවා. දැනීමක් දැනෙනවා. මේ මම අහන්නේ ඔක්කොට දැනෙනවා. අනිත් වචන ටික ඉගෙනගෙන නැහැ. අකුරුක වචනයක් කියුවොත් ඒකේ තේරුම මොකක්ද කියනවා කියන්නවා. දැනෙනවා ඕන පොඩි ළමයෙකුට දැනෙනවා. වචන ටික ඉගෙන ගත්තේ නැති කෙනාටත් දැනෙනවද නැද්ද? දැනෙනවා. අනේ එහෙම හොයන්න නෑ. පාඩම් කරපු ටික පැත්තකට දාන්න. නැත්තම් දකින්නවනේ මේ දැනුම ඔබේ කියන්නේ. ඒක කරන්න පුළුවන්ම විතරයි දැනනවා කියන්නේ. දැනෙච්චරයි කර. එතකොට දැන් සිද්දන්නේ මොකක්ද කියලා නිකන් පාළි වචන නැතුව නේද මන් කියන්නේ. පාළි වචන කිව්වා ඒකට දෙහිහලන්නේ. කිව්වනේ මොකක්ද මේ දැන්. දැනෙන්නේ ළඟට රස්නේද සිහිතරද කියලා තේරුම් ගන්න. ඊළඟට ඉතින් අතයි මදුරුවයි ඕකට දැන්නා නේ. අන්න ඒ ටිකට කියනවා ප්‍රපංච කියලා. ඇයි? අත කියන එකත් දැනෙන් දකින්න පුළුවන් එක මදුරුවා කියන එක ඇහැ ගැටෙන්න පුළුවන්. එන්නේ චක්කු විඤ්ඤාණයට රූප ටිකක් හදුවන්නේ. ඇහැ භාවිතික දෙයක් නෑ. නේද? මෙයා දැනීමක් ආව විතරයි. අපි ඇහෙන් ගැටෙන්න පුළුවන් ඒක ටිකක් හැදුවා. අනන්න ඒක දැන් ප්‍රපංචනේ. අන වචනයක් ඉගෙන ගන්නවා නේද? මොකද්ද සත්‍යයනේ? ලේන් එකක් නැහැ නැහැ කුරුල්ලෙක් කෑගහනවා නේ දෙක දෙක දැන් මොනවද ප්‍රපංච දැන් අපි කියපු රූප ටික ඇහෙන් දකින්න පුළුවන්ද බැරිද පුළුවන් නේද චක්කුඤ්ඤේ රූපේ තලිය ගන්න යක් දකින්න පුළුවන් ප්ලේන් එක දකින්න පුළුවන් රැහෙන් දකින්න පුළුවන් අතීත අනාගත පච්චුප්පන්න රූප ටිකක් නැහැ අන්න ඒවට කියනවා ප්‍රපංච ඇයි ඒවා ප්‍රපංච වෙන්නේ එළිය තියෙන රූප එළිය තියෙන ඒවා අපි හදුවා දැනීම නැත්තම් ඇසීම විතරනේ අපේ පැත්තේ හිටින්නේ ඉතුරු ටික ඔක්කොම ඇසීමටයි තියෙන්නේ. ඉතල හදලා එකතු කරලා එළියෙන් කියලා තියෙනවා. නේද? ඇහුණ එක විතරනේ සිද්ධ වුනේ. ඉතුරු ටික ඔක්කොම හිතෙන් සකස් කළා. හිතෙන් සකස් කළා විතරක් නෙමෙයි. එළියෙන් තිබ්බා එළියෙන් තියෙනකොට නේද ප්‍රපංච ඇහෙන් දකින්න පුළුවන් එකක් කළාගෙන එළියෙන් තිබ්බා නේ ඕකට තමයි වතුරට එන්න වතුරු බල්ලෙක් හැදුවා කියන්නේ. වතුරට එපිලා ආ වතුරේ ඉන්න බල්ලා කියලා විශ්වාස කරන්නේ. සත්‍යත් ඔකම නේද? සත්‍යයක් තමයි එළියේ ඉන්න ලේනා කියලා විශ්වාස කරන්නේ. ඔන්නවක තමයි ඒ දුර්හාමුදුරෝ ඒ විස්තර කරපු එක පාළියෙන්. පාළියෙන් කියන එක දැන් තේරෙනවද කියන්නේ? සත්‍ය ඇහෙනකොට රූප ටිකක් එළියෙන් තිබ්බනේ. එළියෙන් තිබුණා ඒව දැන් මායික පැත්තට අනන. ඇත්තටම තියෙන ඒවද ප්‍රපංච කොටස. අපේ මේ හැදුන හැටි හොඳට හොයාගෙන ගියොත් පේනවා ප්‍රපංචය. නැත්තම් අපි ලෝකෙට ආලේනේ කෑ ගන්න හින්දා ඔය ඇහෙන්නේ. අර හෙදිරේ ගහන හින්දා නේද සත්‍යයනේ. ඒ ලෝකෙටයි. අපි පුරුදු කරගන්න. ඔව් මතක තියාගන්න දැන්. අපි අගෙන් ගන්න මොකද තුන්වෙනි ඩට්ටුවේ ඉන්න ප්‍රපංච තියනවා නම් කෙනෙක් ඉන්නවද නැද්ද? ඉන්න. එළියේ රූප පැනෙවුවා නම් පණවපු කෙනා ඉන්නවද නැද්ද? ඉන්න.
ඒක
මේ ප්‍රපංච කෙනෙක් ඉන්නේ. පුද්ගලයාට පුද්ගලයාට ඕක වෙනස් වෙන හින්දාමයි හදපු ගෙනයි. නැත්නම් ඕක එක්කෙනෙක් හදුවා කියන්න පුළුවන් නේ අනිත් අයටත් එක්ක. ඒ වෙලාවේ හැබැයි එකම හදපු කෙනා ඉන්නවා. කායි මුලට යනවා කිය රැවට උඩතරින් පටන්. දැනීම හොයන්න ගලින් දැනීම මත ගොඩ ගහපු ටික හොයාගෙන ඉන්නකො ඒ ටික අස් කරලා ගන්න. මොකද අපි ජීවත් වෙන්නේ ප්‍රපංච මට්ටමේ. දැනුන මට්ටමේ නෙමෙයි අපි ජීවත් වෙන්නේ. يعني දැනීම විතරයි කියලා නෙමෙයි ජීවත් වෙන්නේ. දැනෙනකොටම දැම්ම නැද්ද ඒකට ගොඩක් එකතු කරන්නේ. ඈ මේ Taman ඉන්න මට්ටමේ ඉඳන් හොයාගෙන යනවා. ඔගොල්ලෝ කරන්නේ දැනීම විතරයි. ඇසීම විතරයි කියන දැනීම හොයන්නේ. එතනින් හොයන්න කලින් තමන් ඉන්නේ කොතනද කියලා හොයාගන්න. දැන් සත්‍ය ඇහෙනකොට අපි ඇසීමෙන් නවත්තලද? නැහැ. ඔය ගොඩාක් රූප හදලා එළියෙන් තියෙන. කොහා කෑ ගහනකොටම කොහෙත් හදලා ඉන්නේ. එක එක කෙනාට අවශ්‍ය දේවල් තමයි එක එක කෙනා හදන්නේ. දැන් මගේ ප්‍රපංච දෙක තව කෙනෙක් හදුවා කියන්න බෑ. තමන්ගේ ප්‍රපංච දෙකමයි තමන් දැනගන්නේ. හරි? තමන්ගේ ප්‍රපංචයමයි තමන් දැනගන්නේ. ඒකයි මේක මේ වෙන කෙනෙකුට බාර දෙන්න බෑ. තමන්මයි තකස්. එතකොට මම ඉන්නවද නැද්ද කියලා දැනගන්න හොඳ විදිහක් නේද? මොකද්ද? ප්‍රපංචය හැදුවද? ප්‍රපංචයක් තියනවද කියලා දැනගන්නේ කොහොමද? ප්‍රපංච කියන්නේ මොනවද? එහෙනම් දැන් අර සිද්ධියේදී ප්‍රපංච හැදුවද නැද්ද කියලා Taman දැනගන්නේ කොහොමද? දැන් සීමෙන් නැවැත්තුවද ප්‍රපංච හැදුවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? අයියේ රූප පිළිතෙව්වා. චක්කු ඉනේය වූ රූප පැනෙවුවා නම් ප්‍රපංච හැදුවා නේද? ඇහෙන් දකින්න පුළුවන් රූප තියනවා කියලා හිතුණා නම් ප්‍රපංච හැදුවා නේද? ඔන්න ඔතනින් තමයි ඒ ප්‍රවතුන තැනින් තමයි අපිට විදර්ශනේ පටන් ගන්නවා. සය නැති දැනින් නෙමෙයි. Taman ඉන්න තැනින් පටන් ගන්නවා. දැන් අපි ඉන්නේ මොනවා හරි දැනනවා හරි අහුනවා හරි වාල්තරයි ඕන එකක් ගන්නකොට ප්‍රපංච හදලාද නැද්ද? හදලා. ප්‍රපංච ටික තමයි අපිට මුලින්ම අහුවෙන්නේ. මනෝ විඤ්ඤාය වූ ධම්ම ඒවා තියෙනවා ඒ ප්‍රපංච කොච්චර ගැඹුරට යනවද ඉතින් ඒ ගැඹුරට යන්න නෙමෙයි තාන්ත අල්ලන්න පුළුවන් මට්ටම ආයෙන් දකින්න පුළුවන් රූප තියෙනවා කියපු තමයි ප්‍රපංච කණේ අහන්න පුළුවන් ශබ්ද තියෙනවා කියපු තමයි ප්‍රපංච ඒවා තියෙනකොට අතීතනාගත පච්චුප්පන්න බෙදිලා ඉවරයි. ඔව් දැන් බේරසත්ත්‍ය ඇහුනේ දැන්ද අතීත දැන් නෑ අස්සේ දැන් බේරසත්ත්‍ය තියෙනකොට අතීතය තියෙනවද නැද්ද? තියෙනවා. අන්න සෝත විඤ්ඤේසු සද්දේසු අතීත ඉස්සරහත් වැඩිද දන්නේ අන්න දැන් ප්‍රපංචේ තියෙනවද කියලා දැනගන්න හරි ලේසි එකක් තමයි ඇහෙන් දැකන පුළුවන් ඒවා තියෙනවා. අද කලින් අහන්න පුළුවන් ඒවා තියෙනවා. ඊළඟට අතීත හරි අනාගත හරි පච්චුප්පන්න හරි තියෙනවා. ඒවා තියෙනවා කියන්නේ ඔබට තමයි ප්‍රපංච
තියෙනවා.
දැන් අපි කියන බුද්ධත්වයේ ඇසීම නැසීම නැවතී නැන්නේ ප්‍රපංච. බුද්ධත්වයේ බලය කරන්න හැදුවත් ඇසීම නැසීම නවත්තන්න බෑ. ඒකයි සතේ ඒ පටන් ගන්න දැන් ප්‍රයත්න එපා. එතන ඉන්න බෑ පුළුවන් කියලා. අපි ඇහුණා කියලා දැනගන්නේ අර රූප ටිකෙන්. ශබ්ද වලින් තමයි ඇහුණා කියලා දැනගන්නේ. නේද? සත්‍ය කියන ප්‍රපංච නිසා තමයි දැනගන්නේ ඇහිීමක් වෙලා තියෙනවා. එළියේ තියෙන රූපේ නිසා තමයි දැනගන්නේ දැකීමක් වෙලා තියෙනවා. අපිට අහු වෙන්නේ ප්‍රපංච මට්ටම. ඒ නිසා තමයි මේක ආපහු හිතලා බලන්න ඕන. දැන් ඕක හටගත්තේ කොහොමද කියන්නේ? ওই ප්‍රපංච දක්වා ආවේ කොහොමද කියන එක හොයන එක තමයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ සමුදේ ධම්මානුපස්සී කියලා. මේ කය තියනවා නම් කය කියන එක ප්‍රපංචය. ඒ ප්‍රපංච සකස් වුණේ කොහොමද කොහොමද කියලා හොයාගෙන යන එක තමයි කායනුපස්සී විහෙති කියන්නේ. සමුදය ධම්මානුපස්සීව කායස්මීය. ඒ කයෙහි සමුදය හොයාගෙන යන ඒ සමුදය ධර්මයේ දකින්න. සමුදය ධම්මානුපස්සී වා කායස්මීය. ඒකටයි කය කියන එක මතක තියාගන්න ප්‍රපංචය. අද අපි ඉන්නේ ප්‍රපංචවලේ. ප්‍රපංචවලින් තමයි අපිට පටන් ගන්න පුළුවන්. විදර්ශනයේ පටන් ගන්න පුළුවන් ප්‍රපංචයක් තුනක්. කය කියන එක ප්‍රපංචයක්. අජ්ජත් කය, බහිද්ද කය කියනකොට ප්‍රපංචය. එතකොට ඒක ඇත්ත දකින්න නම් සමුදේ ඒ කායන පස්සේ විහෙරති කියන්නේ දැන් ඇත්ත දකින්න. ඇත්ත දකින විදිහ තමයි සමුදේ ධර්මාන පස්සේ ඉන ආයස්මි විහෙරති. ඒක බුදුහාමුදුරුවෝ කියනවා නේ. අජත්ත හරි බහිද්ද හරි කයක් තියෙනවා නම් සමුදේ ධර්මාන පස්සේ වෙන්නේ කායන පස්සේ විහෙරති වෙන්නේ. කායනපස්සී විහෙරති කියන්නේ දැන් ඇත්ත දකින්න වැඩ පිළිවෙලේ යෙදෙන්න. ඇත්ත දකින්න වැඩ පිළිවෙල තමයි ඔක හැදුනේ හැදුනේ කොහොමද 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 පිළිවෙල මේ මුලට යනකම් බලාගෙන යනවා ඒක කියනවා සමුදේ යනවාන පස්සේ එතකොට නුවණක් එනවා මේ සමුදේ යෙදුම තමයි ඔය පළේ ඒ ප්‍රපංචයේ හැදෙන්නේ මෙන්න මේ සමුදේ තියෙන තාක්කයි සමුදේ යෙදුම් නැත්නම් එහෙම හටගන්න පුළුවන් බෑ අන්න නිරෝධ ධර්ම ඒක නිරෝධ ධර්මයට මේ සමුදේ යෙදුන හින්දා උපද්දලා නිරෝධ ස්වභාවය නිරෝධ කියන්නේ ඉපදিলা නැහැ ඉපදුනේ මේ සමුදේ යෙදුන නිසා සමුදේ යෙදුම් නැත්නම් කොහොමද දැනගෙන ලබා ගන්න බැහැ මේ සමුදේ දැක්කහම තමයි ඇත්තටම ඔක ප්‍රපංචයක් කියලා දෙන්නේ. දැන් අපි පටන් ගන්නකොට තියෙන දෙයක ඉන්නේ පටන් ගන්න. එළියේ ඉන්න ලේනා ඉන්නවනේ ඉතින් අර මෙහි බැලුවොත් තේනවනේ කියන කෙනෙක් ඉන්නේ. අර බෙරකාරය. දිහින් බැලුවොත් දකින්න පුළුවන් කියන කෙනෙක් අපි ඉන්නේ. නේද? මේ කය ඇත්ත කියලා පිළිගන්න ඉන්නේ. ඒ සමුදේ බලාගෙන යනකොට මේ ආයතන ටිකේ මේ මොහොතේ කොහමද උක සකස්ුනේ කියනකොට මේක ප්‍රපංචයක් බව දැනගන්න. ඒ ප්‍රපංචයක් බව දැනගන්නවා කියන්නේ මේ මොකක්ද? අර වතුරේ හැදුණු බල්ලෙක් වගේ. මුලාව මත කනෝපුද. මුලාව මත කනෝපුද. නිරෝධ ධර්මය මුලාව මත උපද්දලා. ඒ කියන්නේ මුලාව යෙදුනේ නැත්නම් මොන නිරෝධය? නේද? සමුදේ යෙදුනේ නැත්නම් හටගෙන නැහැ. මේ හටගෙන නැති එකට දෙන වචනේ තමයි නිරෝධය. ඉපදිලා නැහැ. ප්‍රපංච කියන එක පුද්ගලයේ උපද්දලේ. ප්‍රපංච කියන එක පුද්ගලයේ උපද්දලේ. එතකොට මේ තියෙන දේ කරන්නේ පුද්ගලයා හදාගත්ත දේ. පැහැදිලි. සමුදේ දකින්න මම ඉන්නවද කියන එක ප්‍රශ්නයක් නෑ. ප්‍රපංචේ තියෙනකොට නේ සමුදේ හොයන්නේ. ප්‍රපංචේ සමුදේ නේ හොයන්නේ. ඒ හොයාගෙන යනකොට තමයි මම හදපු ප්‍රපංචය තමයි දැන් මේ හොයාගෙන යන්නේ. මේ ප්‍රපංචය තියෙන්නේ මට නෙවෙයි කාටවත් නෙවෙයි. කවුරුවත් හදලා දීපු ප්‍රපංචයක් නෙවෙයි ඔය. තමන්ම සකස් කරපු එකේ නේ දැන් සමුදේ බලන්නේ. නේද? මේ ප්‍රපංචය හදන්න නැති උනොත් ඒක එදාට බලමු. තාම හදන. ආන ඔයගලන්ට බෑනේ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා හික්මෙන්න බෑ තාම. තාම බෑ එහෙම හික්මෙන්න. ඒ හික්මෙන්න මනස සකස් කිරීම තමයි දැන් ප්‍රපංචේ ඉඳන් පල්ලෙ හැටේ. ඒ ප්‍රපංච දැන් ප්‍රපංචය තියනවාද කියලා අඳුරගන්නේ කොහොමද? ප්‍රපංචයේ තියෙන දේ නඳුරගන්නේ කොහොමද? ප්‍රපංච කියන්නේ මොකද්ද? එළියේ තියෙන රූප කියන එක ඒකත් අඳුරගන්න බැරි නම් ඔබ ඇහෙන් දකින්න පුළුවන්. කනෙන් අහන්න පුළුවන්. නාසයෙන් අග්‍රාණය කරන්න පුළුවන්. දිවෙන් රස බලන්න පුළුවන්. අපින් අල්ලන්න පුළුවන් එක. ඕවා තියන කමන්න ඕවට තමයි දැන. අපි අඳුර ගන්නවා. ඒවට ඕගොල්ලෝ දෙන නම තමයි රූප කියන්නේ. ඒවට තමයි කය කියන්නේ. දෙයක්. කය. කාය. ඒ කාය තියනවා නම් ඒකවල දැනෙන ප්‍රපංචයක් තියනවා නම් මොකද කරන්නේ? පංචේ හැදුන හැටි සකස් වුන හැටි හොයාගන්න. ඒ පංචේ සකස් වුන හැටි හොයාගන්න. ඒකට කියනවා සමුදේ ධර්මානුපස්සන. මේ 아무තු වැඩක් නෙමෙයි. ඒ හදට දෙය ඇදුවේ කොහොමද කියලා හොයාගන්න. ඒ හොයාගෙන යනකොට නේද මුලාව අහුවෙන්නේ. අවිද්‍යාව අහුවෙන්නේ. දැනට වෙලා තින්නේ අපි ඒවා ප්‍රපංච කියලා දන්නේ. නේද? ඔය දැන් වට පිටාවෙන් ඉඳගෙන ඉන්න අය ප්‍රපංච කියලා දන්නවද? දැන් දන්නේ මොනවා කියලාද? එහෙන් දකින්න පුළුවා. අල්දලා බලන්න පුළුවා. එහෙට කියනවා බහිත කය. බහිත කයක් තියනවා නම් මොකද බුදුහාමුදුරුවෝ කරන්න කියන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්නේ. අපි කරන්නේ නැති වෙන්නේ. ඒ ප්‍රපංචය කියලා දන්නේ නැහැ. ඉතින් මොකටද සමුදය හොයන්නේ? ඔය ඉන්නානේ තේ දැන් බල්ලා වතුරට කියලා අහන්න බල්ලා නේ තේින්නේ කියලා හිතුවට පස්සේ එයා සමුදයක් හොයයි නෑ අනේ එතන තමයි දැන් බුදු කෙනෙක් අපිට උදව් බුදු දහම උදව් අපි ඔය තියෙනවා කියලා හිතන පිළිගන්න මොනවා හරි කයක් තියනවා නම් මොකද කරන්න කියන්නේ සමුදේ ධර්මානුපස්සීනේ කාය කායනුපස්සනාව වඩන කායේ කායනුපස්සී විහෙරති වෙන්නේ ඒ කායේ කායනුපස්සී විහෙරති වෙන්නේ කොහොමද ඒ කායේ කායනුපස්සී විහෙරති වෙන්නේ ඒකේ සමුදේ හොයාගන්න සමුදේ ධර්මානුපස්සීවා කාස්මිනේ සමුදේ හොයාගෙන යනකොට තමයි මේ ආයතන මුලා වෙන්නේ ඔක පැනෙන්නේ කියන නුවණයි වෙන විදිහක් නැහැ ආයතන වල
බර
කාර්ය කරගෙන තියෙන තමයි සම්බන්ධ වෙන්නේ ආයතන වල එක්කක් පිළිගත්තා ඒ බර අරගෙන වගේ නේද ඕ රූප ලෝකෙම උස්සගෙන ඉන්නේ දැන් නැති වුණා ඒක වෙලා තියෙන්නේ ඉතින් පාඩම් කරගත්තු ඉගෙන ගලුවා ආයතන මුලා අවිද්‍යාව මෝඩකම් දැන් පළවෙනි දේ තමයි මෝඩකම මෝඩකම විදිහට දැනගන්න නැත්තම් පුළුවන් වෙයිද ඒකෙන් හිතේ බැහැ ප්‍රවටිලා කියලා දන්නේ නැත්තම් කවදාවත් ප්‍රවටිනේ නිදන්න පුළුවන් මේ දැන් වතුරට එදෙන බල්ලා ඌ දන්නේ නැත්නම් ඌ රැවටිලා තියෙනවා වතුරේ බල්ලෙක් ඉන්නා කියනකොට ඌ රැවටිලා තියෙන එක දන්නේ දන්නේ නැහැ නේද අතර බල නේ ඒකෙන් ගුරන් තව කාලයක් අහගත්තේ නැත්නම් ඌට කවදාවත් දැනගන්න විදිහ නැහැ අපිටත් බුදු කෙනෙක්ගෙන් අහගත්තේ නැත්නම් ඔය රූප වලට අපි රැවටිලා ප්‍රපංච ගොඩට ජීවත් වෙන්නේ කියලා බුද්ධ දේශනා වැටෙන්නේ නැත්නම් මේක හිතාගන්න බෑ. එකයි මේක පෙර නොයසු විරු ධර්මයක් වෙන්නේ. පුබ්බේ අනුසුතේසු ධම්මේසු. ඔය ඇහෙන් දකින රූප සේරම ප්‍රපංච ගොඩක් අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු අතීත රූප අනාගත රූප පච්චුප්පන්න රූප සීරම ප්‍රපංච කොටේ ඇවිදිනවා තතෝ නිදානම් ප්‍රපංච සංඥා සංකල්ප සමුදාචරණ කොහොමද අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු අතීත රූප අනාගත රූප චුප්පන්න රූප කියලා අපි රූප කොටේ ඇවිදිනවා, සංසාරේ ඇවිදිනවා. අච්චර කල් ආවේ එහෙම. ඉස්සරහට යන්නේ ඕමම තමයි යෝගේ ඇත්ත දැක්කේ නැත්තම්. දැන්වත් කායවස්තරා වඩන්න පටන් ගත්තේ නැත්තම් ප්‍රපංච ටික ඇත්තටම ඕකේ පීනලින් ඉන්නවා. අනුදාචරණ ප්‍රපංච සංඥා සංකාවල පීනලින් ඉන්නවා. ඒ ඒ සංසාර කාර්යයේ යන යන් විතක්කේති තම් ප්‍රපංචේති. යමක් කල්පනා කරයිද ඒක ප්‍රපංච වෙනවා. තතෝ නිදානං පුරිසං, ඔන්න සත්වයාට මේ සසරේ ඇවිදින්න නිදානය හේතුව. තතෝ නිදානං පුරිසං ප්‍රපංච සංඥා සංකා සමදාචරಂತಿ. ඒ කොහොමද වෙන්නේ කියලා කියනවා, අතීත අනාගත චුප්පන්නේසු චක්කුඤ්ඤේසු රූපේසු. චක්කු විඤ්ඤාණය රූප තියනවා කියලා ඔන්න සතරේ විදිහ. ඇහෙන් දකින්න රූප තියනවා කියලා ඇහැ උපද්ද උපද්ද බලන්න වෙනවා. කනෙන් අහන්න ශබ්ද තියනවා කියලා පිළිගන්න තාක්කල් කන උපද්ද උපද්ද අහන්න පුළුවන්. දැන් මේ මොහොතේ කනක් නැති වුණත් දැන් ශබ්ද අහන්න කැමැත්ත තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ මොහොතේ නැරිලා කන නැති වුණාට අනාගතයේ ශබ්ද අහන්න කන හොයාගන්න. මේ ජීවිතයේ මැරෙනකොට නැති වුණාට අනාගතයේ රූප දකින්න චක්කුඤ්ඤේ රූප දිනා බලන්න ආසාව තියෙනවා. මොන ඇහක් කොහෙන් හරි අල්ලගන්න. ගරයි මරණයන් පස්සේ ප්‍රතිසන්න උපදින්න නේ. ප්‍රපංච ප්‍රපංච බව දන්නේ. ඇහෙන් දකින්න රූප තියෙනවා නේ ලෝකෙ. දැන් ඇහ කොහෙන් හරි අල්ලගන්න. සල්ලි තියෙන විදියට ඇහ ගන්නවා වගේ හිතුව. සල්ලි තමයි පින්පව් දෙන්නේ. පින් ගොඩක් තිබුණා දෙවිලෝක ඇහැට. පව් ගොඩක් තියෙනවා අපාය හැක් කරගන්න. මේ ඇහැ නැති වෙනවා. සසරේ යන හැටි. චත ඒ ප්‍රපංච තමයි දැන් චක්කු විඤ්ඤේසු රූප. සෝත විඤ්ඤේසු සද්ද. ඒ කියන්නේ ඇසෙන් දැනගත යුතු රූප, කනෙන් දැනගත යුතු සද්ද, නාසයෙන් දැනගත යුතු ගන්ධ, දිවෙන් දැනගත යුතු රස, කයෙන් දැනගත යුතු ස්පර්ශ, මනෙන් දැනගත යුතු ධම්ම. ඕවා අතීත අනාගත පච්චුප්පන්න විදිහට අපිට පිහිටනවා. පිහිටන්නේ ප්‍රපංච දේවල් නෙමෙයි, ඇත්ත දේවල්. ලෝකේ තියෙන දේවල්. ඔය ලෝකේ තියෙන තාක්කල් අපි ඔය ලෝකේ අද්දකින්න ආයතන ටික ඔයාලා ගැලවෙන විදිහ තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. ඒ කියන කයෙන් පටන් අරන් කාය උපසනාව වඩන්න. සමුදය ධර්මානුපස්සී වෙන්න. කායේ කායනුපස්සී විහෙරති වෙන්න. මේක තමයි කායන මාර්ගය. වෙන මාර්ග නැහැ. චිත්තානුපස්සනාවද වුණා කායනුපස්සනාවද? තමන් ඉන්න තැන අඳුරට. කයවල් තියනවා නම් මොකද කරන්න ඕන? කායනුපස්සනාව. මොනවාද කයවල් කියන්නේ? ඇහෙන් දත යුතු, කනෙන් දත යුතු ශබ්ද, නාසයෙන් දත යුතු ගන්ධ, දිවෙන් දත යුතු රස, කයින් ස්පර්ශ කළ යුතු රූප. ඔවා තියෙන තාක්කල් කායනුපස්සනාව වැඩිලද? ඔය ප්‍රපංච කියලා දන්නේ නැහැ කියන එක තමයි උපාදාන කළා. බාර
ඒක ඇත්ත කියලා බාරගත්තා කියන්නේ උපාදාන කරනවා. ඒ වතුරේ ඉන්න බල්ලා ඇත්ත කියනකොට ඒ රූපේ උපාදාන කරලවද නැහැ? උපාදාන කරනවා. ඉතින් ප්‍රපංචයක් කියන නොදන්න බව නේද? එතකොට අපි දැනට දන්න රූප ප්‍රපංචය කියලා නොදන්න බව තමයි රූප උපාදානස්කන්ධය. තේරුණාද? අපි දැනට දන්න රූප ප්‍රපංච කියලා නොදන්න බව රූප උපාදානස්කන්ධය. ඒ සතර මහා ධාතුව දැන් උපාදාන කරලා බාර ගන්න. සතර මහා ධාතු රූප ගන්න. බුදුහාමුදුරුවෝ කියනවා කෙටියෙන් කියනවා නම් ඕනෝක තමයි දුක කියන්නේ. කෙටියෙන් කියනවා. කෙටියෙන් කියන එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ කොහොමද? විස්තර කරපු එකක් තේරෙන්නේ නැත්නම් කෙටියෙන් හැබැයි හොයන්නේ නැන්නේ එතන. හිතේම අකීපාදාන හන්ද දුක්. බුදුහාමුදුරුවෝ මේ සීරම කිටි කරලා තියෙනවා. රූපපාදාන ස්කන්ධේ දුකයි. ඇයි දුක වෙන්නේ කියලා දැක්කේ නැත්නම් ওই දුක අවබෝධ වෙයිද? නැහැ. දුක්ඛේ ඥාන පහළ වෙන්නේ නැහැ. දුක්ඛේ ඥාන පහළ වෙන්නේ නැහැ. සමුදය දැක්කේ නැත්නම්. සමුදය දැක්කේ නැත්නම් ප්‍රපංචයක් කියලා අඳුරගන්නේ නැහැ. ඔය ඉන්නේ ප්‍රපංච කියලා අඳුරගන්නේ. සමුදය දැක්වන පස්සේ ඉන්නේ නැත්නම් කායය පස්සේ විහෙති ඉන්නේ නැත්නම් ප්‍රපංච කොටේට රැවටිලා ඉන්න කවදාවත් දැනගන්නේ නැහැ. රූප උපාදාන කරනවා මයි. රූප බාර ගන්නවා මයි. නේද?
ප්‍රපංච
කියලා දන්නේ නැහැ. ප්‍රපංච කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ බාර ගන්න කරලා ඉවරයි. ප්‍රපංච කියලා දන්නේ නැහැ කියන්නේ රූප බාර ගන්න ඉවරයි. උපාදාන කරලා ඉවරයි. එතකොට ඒ තත්ත්වෙන් මිදෙන්න එකම වැඩ පිළිවෙලයි තියෙන්නේ කායනපස්සම. කායේ කායනපස්සී විහෙරති වෙනවා. ඒ කයෙහි, ඒ කයෙහි කියන්නේ දැන් උපාදාන කරන එක එක කයෙහි කායනපස්සී විහෙරති වෙනවා. එතකොට නුවණක් ඒ ලෝක පංචය. එතන අවිද්‍යාවෙන් සකස් කරපු ඇත්ත ඇතිහැටි නෙවෙයි අවිද්‍යාව තියෙනකන් තමයි ඔබ පිහිටන්නේ. වතුරේ බල්ලා කියන එක ඇත්ත ඇතිහැටි නෙවෙයි. අවිද්‍යාව තියෙනකන් තමයි පිහිටන්නේ. හරි. අවිද්‍යාව තියෙනකන් තමයි
පිහිටන්නේ.
ඔව් මේ ආයතන මුලාවෙන් ඉන්නේ. ආයතන මුලාව තියනවද කියලා හොයාගන්නේ කොහොමද? එළියේ රූප තියනවා කියලා පිළිගන්නේ. ඔන්න එළියේ දෙයක් දැනගත්තා කියන එක. ඔන්න ඔතෙන්ට සිහිය ඕනේ. ඔන්න එළිය දෙයක් දැනගත්තා කියලා තේරුම් ගන්න සිහිය පිහිටන්න. කර කර යනවා නේද? ඔන්න එළිය රූපයක් තියෙනවා. ඇහෙන් දකින්න පුළුවන් රූපයක් තියෙනවා. කණෙන් අහන්න පුළුවන් ශබ්දයක් තියෙනවා කියනකොටම ප්‍රපංච වෙලාද නැද්ද? වෙලා. එහෙනම් සිහියෙන් දැනගන්නා ඔන්න රූපයක් තියෙනවා. ඊළඟට නුවණ තියෙන කෙනා සමුදය ධර්මානුපස්සී මේ රූපේ කොහොමද හටගන්නේ? ඇත්තටම තියෙන එකක්ද නැත්නම් අපි විද්‍යාවෙන් කනෝපු එකක්ද? විද්‍යාවෙන් කනෝපු එකක් කියලා දැනගන්න නම් කායනුපස්සී විහෙරති වෙන්නම. හරි. කායනුපස්සී විහෙරති ඉන්නේ නැත්නම් අවිද්‍යාවෙන් මනෝපු එකක් කියලා
දැනගන්න විදිහක් නැහැ. ඒක දැනගත්තේ නැති වුණහම අපි රූප වලට ඇදෙනවා, බැඳෙනවා, ගැටෙනවා. දැන් එහෙනම් හොඳ දැනුම් තමයි යෝග තේරුම් ගත්තොත් තමයි විදර්ශනේ කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ රූපේ මොකක්ද, රූප සමුදේ මොකක්ද, රූපේ නෝකදීම මොකක්ද කියලා දැන දැන දැනට විතරයි මාර්ගය වඩන්න පුළුවන්, ආශ්‍රවශය කරන්න පුළුවන්. නදන්නේ නැහැ. දැන් ඔය සත්‍යය වුණ නැත්නම් විදර්ශනේ කරනවා කියන එක බොරුවක්. අර ලෝකෙට ඇවිත් මොනවා හරි රූප ගැන මොනවා හරි ටිකක් හොයාගෙන ඔන්න විදර්ශනය කළා. මේ රූපෙට දෙන්නේ සතර මහා ධාතුන් කියලා හොයාගෙන විදර්ශනා කළා කියලා හිතනවා. සතර මහා ධාතු ප්‍රපංචයක් කියලා දැනගන්න යට පුළුවන්ද? නැහැ. ඒ අර විදර්ශනාවට ඒව අහුවෙන්නේ. ලෝකෙට ඇවිත් විදර්ශනාවන් කරලා තියෙනවා. ලෝකෝත්තර ධහම නිවේ. ඒක ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන්න නම් අනිවාර්යෙන් ධහම ඇහෙන්න ඕන. බුදු කෙනෙක්ගේ ධහම ඇහෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය අනිවාර්යයි. ඒක උනේ නැත්තම් මාර්ගයේ වැඩනවා කියන එක වෙන්න බැරි දෙයක්. ඒකයි මේ බුදු කෙනෙක් ඉපදුන කාලේ ශ්‍රණ සම්පත්තිය හරි වටි. හද ඔක ඇහෙන්නේ නැහැ. අනිත් කාලවල කොහොමද ඇහෙන්නේ නැහැ? තියෙන කාලෙත් ගොඩක් වෙලාවට ඇහෙන්නේ. ඒක ටික පෙන්නන්න පුළුවන් මේ සත්පුරුෂ සේවනය අනිවාර්යයි. සත්පුරුෂය කියන්නේ ඔක දන්නේ නැහැ. නදාගෙන යනවා පුරුසෙක් වෙන්න බෑ. ඒ කියන්නේ ධර්ම කියලා දෙන්න බෑ. එයා කියලා දෙන්නේ එයා දන්න ටික මිසක් බුදු ධහම නෙවෙයි. බුදු කෙනෙක්ගේ ධහම. බුදු කෙනෙක්ගේ ධහම කියලා දෙන්න තේ. ඇසුරු වුණත් විතරයි ඕක ඇහි. සද්ධර්මයේ ඇහින්නේ කල්යාණික නැත්නම් සත්පුරුසස් සේවය. ඔය දෙක නොවුන සෝවාන් වෙනවා කියන එක හිතන්නවත් පුළුවන් දෙයක් නේ. අපි ලෝකෙට ඇවිත් මොනවද කර කර ඉන්නේ? මේ බලන්න එක සූත්‍රයක් හිතත්තේ තමයි එක සූත්‍රේ පළවෙනි පදේ විතරයි. චක්කොන්තරිතේ උපේක්ෂ උපජ්ජති අකුඤ්ඤාන තේන සංගති පස්සෝ. අස්සපච්චය වේදන. යං වේදේති තම සංඛ්‍යා. තරපුජලයි තදලයි යම් වේදේති තම සංඥා යමක් නිවේද ඔබ අඳුනගන්නේ කියන තරම් පුජලයි පහරදයි
යමක්
කියනකොට පුජලයි යමක් කියනකොට පුජලයි විඳින යමක් තියනවාද පුජලයි අඳුනගන්න යමක් තියෙයිද පුජලයි ඉන්න කියන්නේ කයක් පිටෝර දෙයක් පිටෝර දැන් ඒක ගැන කල්පනා කරනවා යම් සංජානනති නම් විතක්කේ තියන් විතක්කේ තියන් ප්‍රමාණයි. ඔය එකක්වත් ඇදින්නවත් ගන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒකයි නවත්තන විදිහක් බුදු ආමුදුරෝ කියා දීලා තියෙන්නේ. නවත්තන විදිහ තමයි කටිපත්ත. කයක් තියනවා නම් මොකද කරන්න ඕන? කායේ කායනුපස්සී විහෙරති වෙන. කයක් තියනවා නම් ඒ කය දිහා බල බල ඉන්න එක නෙමෙයි. මාත කරන්නේ. කායේ කායනුපස්සී විහෙරති. ඒක හටගත්තේ කොහොමද? මගේ මෝඩකමට එළියෙන් තිබ්බා නේද? ප්‍රපංචය හැදුවා නේද? ඔය නිසා නේද මේ පැත්ත බලන්න හිතුනේ? ඇහැ අරෝණ හැම මොහොතේම අමුණ පුළුවන් නම් ඔය බලන්න හිතුනේ ප්‍රපංචයක් හදපු හින්දා මෝඩකමට වතුරේ බල බල්ලෙක් පනවපු නිසා නේද බලන්න හිතුනේ. ඇහැ කරපවනකොට හිතන. ඔළුව කරපවනකොට හිතන. වෙයි හිතන්න නම් බලෙන් හිතන්න බැහැ. භාවිතා බහුගී කතා එතනට එනවා. කයක් තිබුණා සමුදේ ධර්මානුපස්සී කියන එක කරන්න. කලාද කියලා දැනගන්න මේ මෝඩකමට ඔබ ඉපැද්දුවා නේද කියන නුවණ එනකම්. තාමේ නුවණ තියනවද නැද්ද කියලා තමයි අහන්නේ. සද්ද ඇහෙනකොට බලන්නේ නැහැ නේද? හිතනවා නම් ප්‍රපංච හදනවද නැද්ද? හදනවා. ප්‍රපංච හදනවා කියන්නේ ඒක ඇත්ත කියලා පිළිගන්නවා. බා උපාදාන. රූප හදනවා කියන්නේ ඒක තියෙනවමයි කියලා දැඩිව විශ්වාස කරනවා. ඒ තමයි කර්මය. ඔව් තියෙනකොට ඒ මමයි කියලා තියෙන වෙනම හොයන්න ඕනේ නැහැ. ප්‍රපංචය තියෙනවා. ප්‍රපංචය තියෙනවා මම නැහැ කියලා ඉන්න විදර්ශනා තමයි ඔයගොල්ලෝ කරන්නේ. රූපය තියෙනවා මම නැහැ. වතුරේ ඉන්න බල්ලා ඉන්නා හදද මම නැහැ. අන්න එහෙම විදර්ශනා තමයි මෙච්චර කල් වැඩ කරන්නේ. රූපය තියෙනවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන්න හදන. සමුදේ බලන්නේ ඒකට කොහෙන් හරි ඔළුවට දාලා තියෙනවා නම් සතිපට්ඨාන සූත්‍රය නම් එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේ ඒකායන මාර්ගයේ කියපු විදිහට මම නෙවෙයි වගේ නෙවෙයි වගේ ආත්මේ නෙවෙයි කී කියා ඉන්න කියලා ඒක නෑ. බුදුහාමුදුරුවෝ එකම මාර්ගයේ කියපු විදිහ. නේද? ඒකායන වන්දිත්වේ වතුර සත්තාන සුතිය. සැරේ සුද්ධිය කියන්නේ කොහොම මාර්ගයයි තියෙන්නේ මොකද්ද එයාද කියන්නේ? චත්තාරෝ සතිපට්ඨාන. කරන සතිපට්ඨාන කොහේ හරි තියෙනවද? ඔය රූපේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන එක. එහෙනම් ඇයි ඒක කර කර ඉන්නේ? බුදුහාමුදුරුවෝ ගැන සත්‍යවාද නැහැ. වෙනාගෙන ගැන තමයි සත්‍යවාද. දහම ඇහිලා නැහැ තේරුම් ගන්න නැහැ එච්චරයි කියන්න තියෙන්නේ නේද? දැන් බලන්න මේ කායන මාර්ගයේ දීපේක හොඳට බලන්න. ඒකේ තියෙන්නේ මොනවද? ඒ ටික කළොත් වරදින්න විදිහක් නැහැ. ඒ ටික නැතරොත් එතන මඩපල වැඩෙන්න විදිහකුත් නැහැ. සුත්‍රජානන අපේ සම්මාර්ගයේ කියලා යමන් දේශනා කරනවා නම් ඒක හරියට කළොත් ප්‍රතිඵල නොලැබෙන විදිහකුත් නැහැ. ඒක නැතර ප්‍රතිඵල ලැබෙන විදිහකුත් නැහැ. නේ? හොඳයි. එහෙනම් පොඩි විදිහට කියන්න මම හිතන්නේ